සක්කාය දිට්ඨිය ගැන. සක්කාය දිට්ඨිය ගැන හොඳට අවබෝධ කරගන්න ඕන. මොකද සක්කාය දිට්ඨිය නැති වුණොත් තමයි සෝවාන් වෙන්නේ. සෝවාන් වෙනවා කියන්නේ සක්කාය දිට්ඨිය දුරු වෙනවා. සක්කාය දිට්ඨිය කියන්නේ මොකද්ද? අපට සාමාන්‍ය තේරෙන භාෂාවෙන් කිව්වොත් මොකද්ද? මම මගේ කියලා හිතන ගතිය. කෙනෙක් ඉන්නවා කියලා හිතන ගතිය. සක්කාය දිට්ඨි. කෙනෙක් ඉන්නවා කියලා හිතන ගතිය. මම මගේ කියන අදහස. හරි. එතෙන් අපිට අහන්න ලැබෙනවා ගොඩක් අය මේ සක්කාය දිට්ඨිය දුරු කළා කියලා. ඒ වුණාට මම වගේ කියන ගතිය නම් තියෙන බවයි තේරි. එතකොට අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ අගලන්ට 32 වෙනි පිටුවේ මේ දෙවෙනි ඡේදේ සක්කාය දිට්ඨිය තියෙන නිසා තමයි මම පෙර භවයේ ඕ අතීතයේ ඌයෙන්ද නොවුයෙන්ද අතීතේ මං හිටියද නැද්ද කියලා ප්‍රශ්න එනවනම් කවුරු ගැනද ওই ප්‍රශ්න එන්නේ? මම ගැන. මම අතීතේ ගියාත්මේ මං කවුරු වෙලා ඉන්නේ නැද්ද? හිටියද නැද්ද? හිටියද කියලා හොයන එකයි නැද්ද කියලා හොයන එකත් ඉතින් මම හිටියේ නැද්ද? මේ සක්කාය දිට්ඨි නේද? මම කවුරු වෙලා හිටියද? එතකොට අතීතේ ඌයෙන්ද නොඌයෙන්ද? කවරෙක් ඌයෙන්ද? කෙසේ ඌයෙන්ද? කවරෙක්ව සිට කවරෙක් ඌයෙන්ද? තමන් ගිය ආත්මේ ඉඳන් මේ ආත්මේ මිනිස්සෙක් වුණා. ඊට කලින් ආත්මේ කවුරු වෙලා ඉඳලා කවුරු වුණාද? ඔය වගේ හිතෙනකොට හොයන්න හිතෙනකොට කවුරු ගැනද මේ හොයන්නේ? මම ගැන. ඒක ඔන්න බුදුරජාණන් වහන්සේ පෙන්නවා මේ සක්කාය දිට්ඨිය නිසා ඔය ප්‍රශ්නේ ඉන්නේ. හරි. ඊළඟට හිතෙනවා අනාගතය ගැන. දැන් හිතනවනේ නේද? මරුණාන් පස්සේ කොහේ යයිද? ඈ? ඒකට අනාගතයේ මං ඉඳීද නැද්ද? මරුණායින් පස්සේ ඉඳීද නැද්ද කියලා හිතනවා නේද? සමහරුන්ට ඉන්න එකක් නැහැ කියලාත් හිතෙනවනේ. ඉන්නවා කියලා හිතුණත් නැහැ කියලා හිතුණත් මම අනාගතේ වෙම්ද නොවෙම්ද? කවරෙක් වෙම්ද? කෙසේ වෙම්ද? කවරෙක්ව සිට කවරෙක් වෙම්ද? ඔයගේ හිතනකොට ඒකත් සක්කායයි. අතීතේ පහු වෙලා ඉවරයි අපි දන්නේ. අනාගතේ ඇවිල්ලා නැහැ. දැන් වර්තමානේ ගැන බලුවොත් වර්තමානේ මම ඉන්නවද නැද්ද? ඉන්නවා කියලා හිතනවද නැහැ කියලා හිතනවද? ඈ මම කවුද? කවරෙක් වෙම්ද? කෙසේ වෙම්ද? කොහේ ඉඳලා ආවද? කොහේ යනවද? මේ වගේ ආවේ කොහේ ඉඳලා ඇවිල්ලාද? ඊට පස්සේ කොහෙද යන්නේ? ඈ? එහෙම හිතනවා නම් එතකොට ඒකත් සක්කාය දිට්ඨිය. ඇයි? මේ මම ගැනනේ හිතන්. මම ගැන එන ප්‍රශ්න නේද? මම ගැන ප්‍රශ්න තියෙන්නේ මම ඉන්න කෙනා. මම කියන අදහසක් තියෙනකොට තමයි ඔය ප්‍රශ්න මතුවේ. එතකොට මම මගේ කියන හැඟීම තමයි සක්කාය දිට්ඨිය. දැන් අපිට කඩන්නම අමාරු දෘෂ්ටියක් ඕක. මොකද මම ඉන්නවා කියන එකේමයි අපි ඒ සැකය කියනකොට මෙහෙම ගන්න. දැන් ධර්මය ගැන සැක කළොත් ධර්මය ගැන සැක කරනවා කියන්නේ දැන් මෙහෙම ඔය ලෝකෝත්තර දෙයක් කියලා තියනවාද? ඈ මෙහෙම මාර්ගයක් වඩලා ආර්ය අෂ්ටාංගික මාර්ගයක් වඩලා ඵල ලබන්න පුළුවන්ද නේද? පටිච්ච සමුප්පාදේ කියනවා පෙර භවයේ කතාවක් එතෙන්ට අදාළ නැහැ. ඒන්නේ අර දසවස්තුක මිත්‍යා දෘෂ්ටියෙන් මිදෙන්න. ඒක ඒ කියන්නේ ලෝකෙට අයිති දැක්ම. එතන ඉන්නේ ලෝකෙට අයිති සම්මාදිට්ඨි. හරි? ඔව්. ඒ ලෝකෙට අයිති සම්මාදිට්ඨියේදී මේවා ටික තියෙනවා. මොකද මම ඉන්නවා ඒතකොට. ඒතකොට පින්පව් වල විපාක තියෙනවා. අතීතේ හිටියා, අනාගතේ ඉන්නවා. නේද? ඒ වගේ ඒවා එනවා. දැන් ඒක තියෙන්නේ පින්පවුත් විශ්වාස නොකරන අයට. මිත්‍යා දෘෂ්ටියම නියත මිත්‍යා දෘෂ්ටියේ ඉන්න අයට ඒක කඩා ගන්න තමයි ඒ ටික තියෙන්නේ. හරි? එතකොට කියනවා ඒක දසවස්තුක සම්‍යක් දෘෂ්ටිය කියලා. දසවස්තුක මිත්‍යා දෘෂ්ටියෙන් මිදෙනකොට ඒ සම්මා දිට්ඨිය කියන්නේ මතක තියාගන්න ලෝකෝත්තර දැක්ම නෙවෙයි. ලෞකිකයි. ලෝකෙට අයිති දැක්ම. එතකොට මේ පින්පව් කර්මඵල විශ්වාස කරනවා. ඒකට කියනවා කම්මස්සගතා සම්මාදිට්ඨිය කියලා. හරි? දැන් මේ කතා කරන්නේ ලෝකෝත්තර. දැන් සෝවාන් කියන්නේ ලෝකෝත්තර ඵලයක් නේද? එතකොට සෝවාන් වෙන්න නම් සක්කාය දිට්ඨිය සම්පූර්ණයෙන් දුර වෙන්න ඕනේ. දුර නැතුව දුර වෙන්න. හරි? අර නිකං මිත්‍යා දෘෂ්ටියෙන් මිදුණට සක්කාය දිට්ඨිය දුර වෙන්නේ නැහැ. සක්කාය දිට්ඨිය දුර වෙන්නේ සෝවාන් මාර්ගයේදී සෝවාන් ඵලයේදී. මාර්ගය කියන්නේ සක්කාය දිට්ඨිය දුරු කරන වැඩපිළිවෙල. ඒක තමයි සෝවාන් මාර්ගය. එන්නේ නැත්නම් ආර්ය මාර්ගය. එතකොට ඒක යම් කිසි දවසක දුරු වුණාම එතකොට තමයි සෝවාන් වුණා වෙන්නේ. පැහැදිලිද? ඒ හින්දා තමයි අපි දැන් මේ සක්කාය දිට්ඨිය කියන එක හොඳට තේරුම් ගන්න ඕනේ. මොකද්ද මේ කියන්නේ? එතකොට කවුරුවත් කිව්ව පළියට දැන් ඔයා සෝවාන් වුණා කිව්වොත් වෙන කෙනෙකුට කියන්න බෑ. Taman තමයි ඕක බලන්න පුළුවන්. දැන් මේ කියන විදිහට මම කියන හැඟීම එන්නේ නැද්ද? දැන් මේ අතීතයේදී මම කියන හැඟීම එන්න පුළුවන්. අනාගතයේ ගැන මම කියන හැඟීම එන්න පුළුවන්. වර්තමානයේ මම කියන හැඟීම එන්න පුළුවන්. අන්න ඒවා යෙදෙනවා නම් තේරුම් ගන්න ඕන ඒ සක්කාය දිට්ඨිය නිසායි ඒ ප්‍රශ්න එන්නේ. හරි? මේක ටිකක් සියුම් තැනක්. නෑ දැන් ඔහොම කිව්වට මේ ටිකක් නුවණින් තේරුම් ගන්න ඕන තැනක්. මොකද දැන් ප්‍රශ්න එන්න පුළුවන්. එහෙනම් මේ අර බුදුරජාණන් වහන්සේත් පෙර බව ගැන කිව්වනේ බෝධිසත්ව. ඈ ජීවිත ගැන. නේද? ඒක උනේ කොහොමද? ඒ සක්කාය දිට්ඨියෙන්. ඒක ඥානයක්. දැන් අපි සක්කාය දිට්ඨිය තියෙන කාලේ කොහොමද ආවේ? දැන් බෝධිසත්ව කාලේ කියන්නේ සක්කාය දිට්ඨිය තිබුණා නේද? බුද්ධත්වයේ ලැබීමේදී තමයි සක්කාය දිට්ඨිය දුරු වුනේ. එතකොට සක්කාය දිට්ඨිය තියනකන් සංසාරේ ආවා. ඒ ආපු හැටි ගැන කතා කරන්න පුළුවන්. ඥානයෙන් බලලා ඒ ගැන කතා කරන්න පුළුවන්. ඒ ගැන කතා කළා කියන්නේ දැනුත් සක්කාය දිට්ඨිය තියෙනවා කියන එක නෙවෙයි. හරි? හැබැයි එහෙම කෙනාට අනාගතය ගැන නම් කතා කරන්න බෑ. මං එන ආත්මේ කවුරු වෙයිද කොහේ යයිද? එතකොට කතා කරනවා නම් ඒ සක්කාය දිට්ඨි. එතකොට ඒකේ තව සියුම් තැනක් තමයි මම හිටියා කිව්වත් සක්කාය දිට්ඨිය, මම හිටියේ නෑ කිව්වත් සක්කාය දිට්ඨිය. ඔව් මමනේ ඉඳලා නැත්තේ. එහෙම අනාගතේ මම ඉඳීද අනාගතේ මම නැද්ද කියන ඒ ප්‍රශ්න එනකොට සක්කාය දිට්ඨිය. ඉතින් අපි තේරුම් ගන්න ඕන මේ සක්කාය දිට්ඨිය පහළ වෙන්නේ කොහොමද කියලා. එතකොට අපි ඊයේ තව කතා කළා විෂයාකාර සක්කාය දිට්ඨියක් ගැන. දැන් ඊළඟ ඡේදේ තියෙන්නේ විෂයාකාර සක්කාය දිට්ඨිය. ඇයි 20ක් කිව්වේ? එකකින් හතර ගානේ නම. රූපය හින්දා හතර ආකාරයකට මම ඉන්නවා කියලා හිතෙන්න පුළුවන්. නේද? එතකොට රූපය මම කියලා හිතුණොත් සක්කාය දිට්ඨිය. ඈ? නැත්තම් මම රූපවන්තයි කියලා හිතුණත් සක්කාය දිට්ඨිය. එතකොට මේ ශරීරය තුල මම ඉන්නවා කිව්වත් සක්කාය දිට්ඨිය. මා තුල ශරීරය තියෙනවා කිව්වත් සක්කාය දිට්ඨිය. ඔය හතර ආකාරය. පැහැදිලිද? ඒ රූපයේ හින්දා හතර ආකාරයකට එන්න පුළුවන්. ඔය හතරම තියෙනවා කියන එක නෙවෙයි. හතරෙන් එකක් ආවත් සක්කාය දිට්ඨි. ඒත රූපය නිසා ඒ විදිහට ඇති වෙන්න පුළුවන්. වේදනාව නිසා ඒ විදිහට හතර ආකාරයකට හිතෙන්න පුළුවන් මම ඉන්නවා කියලා. ඒ රූපයේ හතරයි වේදනාවේ හතරයි අට ආකාරයක් තියෙනවා නේද? ඊළඟට සංඥාව හින්දා ඔය හතර ආකාරයට එන්න පුළුවන්. එතකොට 8යි 4යි 12යි. ඊළඟට සංකාර මුල් කරගෙන මම ඉන්නවා කියලා එන්න පුළුවන් ඔය හතර ආකාරයට 16යි. ඊළඟට අන්තිමට විඥාණය හින්දා මම ඉන්නවා කියලා හිතන්න පුළුවන් ඔය හතර ආකාරයෙන් එකකට. ඒ එකත් තාම 20යි. ඔකට කියනවා 20 ආකාර සක්කාය දිට්ඨිය කියලා. ඒකෙන් කියන්නේ කෙනෙකුට 20ම තියෙනවා කියන එක නෙවෙයි. ඇත්තටම දැන් විඥාණය එන සක්කාය දිට්ඨිය කැඩුනොත් අනිත් ඒවා කඩන්න ලේසි. ඒ කියන්නේ අමාරුම එක තමයි විඥාණය මම කියලා හිතෙන ගතිය. එකකින් තිබුණොත් ඒක සක්කාය දිට්ඨිය. ඒ වුණාට දැන් අපි වැරදි දෘෂ්ටියේ හිටියට දෘෂ්ටියෙන් මිදෙන්න තියෙන හැකියාව ලේසි. මේ බොහොම ලේසියෙන් පුළුවන් දැන් ශරීරය ගැන එහෙම සක්කාය දිට්ඨිය කඩන්න. විඥාණයෙන් තියෙන සක්කාය දිට්ඨිය කඩන එක ලේසි නෑ. ඒක කැඩුවොත් අනිත් ඒවා ඉබේම දුරු වෙනවා. දුරු නොවුනත් පොඩි උත්සාහයයි ගන්න ඕන. පොඩ්ඩක් හිතනකොටම අවබෝධ වෙනවා. කල යුතුයි. වැඩේ තියෙන්නේ ඒවා ඉබේමත් ෂය වෙනවා විඥානේ. ඒකෙන් ඇත්ත දකින්නකොට අනිත් එකක් දකින්නවා. එහෙම දෙයක් තියෙනවා. දැන් මං කිව්වේ දැන් ශරීරයේ මුල් කරගෙන තියෙන සක්කාය දිට්ඨිය පොඩ්ඩක් නුවණින් හිතන කෙනෙකුට ලේසියෙන් පුළුවන්. දැන් මං කිව්වේ මරුණායින් පස්සේ මේ ශරීරේ අරගෙන යන්නේ. මේ ශරීරේ මම නම් එතනින්ම පේනවා ඒක වැරදි අදහසක් කියලා නේද? ඊළඟට ගිහින් තව ශරීරයක් අල්ල ගන්න බෑනේ. මේ ශරීරෙම මොුණාද නේද? ඔව්, වෙන ශරීරයක් ඇසුරු කරගෙන නේ ඊළඟට හිත පහල කරන්නේ, විඥාන පහල කරන්නේ. දැන් අපිට ගිය ආත්මෙදි තිබුණ ශරීරය දැන් තියෙනවද? ඒක ගෙනාවේ නෑනේ නේද? ඒක එතන ඉවරයි. ඒකේ තව දුරටත් විඥාන පහල කරන්න බැරි හින්දා තමයි අලුත් ශරීරයක් අල්ලගෙන විඥාන පහල කරන්නේ නේද? ඔව්, ඒ කියන්නේ විඥානෙට පහල වෙන්න බැරි මට්ටමට එනකොට ඉතින් එතන පහල වෙන්නේ නැහැ. එච්චරයි. හරි. දැන් ශරීරයක් ඇසුරු කරගෙනනේ හිතක් පහල වෙන්නේ. තේරෙනවද? විඥානයක් පහල වෙන්න ප්‍රත්‍ය වෙන දෙයක් තමයි ශරීරය. එතකොට ඒ ප්‍රත්‍ය වෙනකොට ඒක ප්‍රත්‍ය කරගන්න බැරි මට්ටමට ආවට පස්සේ ඒක උදව් කරගෙන හිත හදන්නේ වෙන අලුත් ශරීරයක්. අල්ලගන්න. ඕක තමයි මේ නැවත උපදිනවා කියන්නේ. දැන් විඥානයක් පහළ වෙන්නේ අපි දන්නවනේ, දැන් ආයතන 6 ඇසුරු කරගෙන විඥානයක් පහළ වෙන්න ඕනේ. ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස. නේද? ඔය ටික ඇසුරු කරගෙන විතරයි විඥානයක් පහළ වෙන්න පුළුවන්. වෙන විඥානයක් හටගන්න විදිහක් නැහැ. හරි. ඒකට අපිට මේ ජීවිතේමත් දකින්න පුළුවන් ඔය සමහර අයගේ සමහර ආයතන වැඩ කරන්නේ නැහැ. ඇස් සඳ වුණා කියලා හිතන්න. එතකොට ඒ ඇහැ අල්ලගෙන විඥාන පහළ වීමක් නැහැ තවදුරට. ඇහැ පේන්නේ නැති වුණා. නේද? ඇස පෙනෙන තාක් විතරයි ඒ ඇහැ සුරු කරගෙන විඥාන පහළ වෙන්න පුළුවන්. ඇස අන්ධ වුණා කියන්නේ හරියට දැන් ඔන්න ඇඳුම ඉරිලා ගියා, කිලුටු වුණා. එතකොට ඒක අතහැරලා වෙන ඇඳුමක් අපි දාගන්නවා. ඒ ඇඳුමෙන් තව දුරටත් ප්‍රයෝජනයක් ගන්න බෑ කියලා හිතුණාට පස්සේ ඒක අතාරින්න. ඔව් ලෝකෝත්තර වශයෙන් ශරීරයක් නැහැ, පිහිටන්නේ.
එතකොට
ඒක ඒකට හේතු වෙන දේවල් ගොඩක්
තියෙනවා.
ඒක තමයි කර්මත් හේතු වෙනවා. දැන් අපිට ඔන්න හිතුණට හොඳ කෑමක් ඕන කියලා හිතුණ පළියටම කෑම ලැබෙන්නේ නැහෙනේ. ඒකට ප්‍රත්‍ය වෙන තව දේවල් තියෙනවා. එක්ක සල්ලි දෙන්න ඕන, ඒව ගන්න පුළුවන් වෙන්න ඕන, ඒ උදව් වෙන තව දේවල් තියෙනවා. ඒවත් සම්පූර්ණ වුණොත් තමයි ඒක ලැබෙන්නේ. නැතුව අපිට දැන් අපිට දිව්‍ය ලෝකේ යන්න ඕන කියලා හිතුණ පළියටම යන්න බෑ. ඒකට අවශ්‍ය දේවල් ලෝ පරිසරයේ හැදෙන්න ඕනේ. ඒවට අවශ්‍ය පින් කරලා නම් ඒවට අදාළව තමයි ලැබෙන්නේ. ඉතින් අපි ඒව නැතුව හිතුව පළියට ලැබෙන්නේ නැහැ. නැත්තම් ඉතින් අපායේ කවුරුත් යන එකක් නැහැ. අපායේ යන්න වෙනවා. මේ මට්ටමට නම් කර්ම සකස් කරගෙන තියෙන්නේ. පින් නැත්තම් දැන් සමහරුන්ට දැන් මේ ජීවිතෙත් සමහරුන්ට බඩගින්න ඉන්න වෙනවනේ. ඒ කැමැත්තෙන්ද බඩගින්න ඉන්නේ? නෑ. ඒ කැම ලැබෙන්න අවශ්‍ය හේතු ටික යෙදෙන්නේ නෑ. සමහරුන්ට තිබහයි ඉන්න වෙනවා. නේද? ඒව ලැබෙන්න අවශ්‍ය හේතු ටික සකස් වුනේ නැත්නම් ඉතින් කරන්න දෙයක් නෑ. අකමැති කියලා. දැන් විඥානේ හින්දා කැමැති දෙයක්ම වෙනවා නෙවෙයි. තෝරා බේරා ගැනීමේ හැකියාව විඥානෙට නෑ. දැන් විඥානේ කැමැති වුණාට දැන් විඥානේ සාමාන්‍යයෙන් කැමැති ඉතින් සැපක් අල්ලගන්නනේ. එහෙම කැමැති වුණාට ඒකට අවශ්‍ය අනිත් ප්‍රත්‍ය ටික යෙදුන් නැත්තම් ඒ දේ ලැබෙන්නේ නැහැ. ඉතින් ප්‍රත්‍ය සකස් වෙන හැටියට තමයි විඥානේ පහළ වෙන්නේ. දැන් මරණාසන්න මොහොතේදී දැන් අපිට හිතෙනවා ඉතින් අපි මේ මනුෂ්‍ය ශරීරයක් තිබිලා ඇයි සත්ව ශරීරයක් අල්ලගන්නේ කියලා. නේද? ඒ නරක තැනකට නැත්තම් പ്രേත ශරීරයක් අල්ලගන්නේ ඇයි? ඒක හරියට දැන් අර ඔන්න දැන් වතුරේ ගිලිලා මැරෙන්න යනකොට අහුවෙන්නේ තුත්තිරි ගහ. ඕකත් අල්ලගන්නවනේ. අනේ මට තුත්තිරි ගහ වැඩක් නැහැ කියලා අතාරිනවා. නෑ. නේද? ඒ මොහොතේ තියෙන දේ අල්ලගන්නවමයි. දැන් අපිට ඕක දැන් මෙහෙම ඉද්දි අපිට දැන් අපිට හොඳට අතපය ඉන්ද්‍රිය ආයතන ටික තියෙනවා නේද? දැන් මෙහෙම ඉද්දි අපිට හිතෙනවා අර සමහරු ලෙඩෙක් දැක්කහම අතපය හතරම කැපිලා ඉන්න කෙනෙක් කනේ මොකටද ඔහොම ජීවත් වෙන්නේ ඔහොම ඉන්නවට වඩා හොඳයි මැරුණා නම් කියලා කියනවා නේද? ඔව්. හැබැයි ඔය කතාව කියන්නේ තමන් මේ தත්ත්වෙ ඉන්නකම් විතරයි. තමන් අර தත්ත්වෙටපත් වුණා නම් ඕක කියන්නේ ඒකත් හොඳයි. මැරෙනවා. ඒ தත්ත්වයකටපත් වෙලා බලන්න ඕන. ඔය සමහරු දැන් ලොකු අසනීපයක් හැදුනහම අනේ මොකටද ඔහම දුක් විඳ විඳ ජීවත් වෙලා ඊට වඩා හොඳයි මැරුණා නම් කියලා එහෙම හිතෙනවා නේද? දැන් පිළිකාවක් එහෙම හැදිලා දුක් විඳින කෙනෙක් දැක්කහම. නමුත් එයා කැමතිද මැරෙන්නේ? නෑ. අපිත් ඔය தත්ත්වයටපත් වුණහම ඔහම තමයි. දැන් මෙහෙම කිව්වට ඕකම තමයි අපායේ යන්න වෙන්නේ. අපිට අහුවෙන්නේ ඒක නම් ඒක බොහොම කැමැත්තෙන් අල්ලගන්න. දැන් නිකන් පොඩි සතෙක් බලන්න නිකන් බොහොම අපි හිතමු දුක් විඳින සතෙක් කියලා. ඌත් කැමති නෑ මැරෙන්න. ඌත් බලන්නේ කොහොම හරි ජීවත් වෙන්න. ඒකේ ඉන්න ආසයි. හරි. ඕක තමයි මේ ලෝකේ ස්වභාවය. ඒ තැනට ඇලෙනවා. දැන් ඒක මේක දුක් සහිතයි කියලා අතාරින්න එහෙම ශක්තියක් නැහැ. දැන් පෙරේත ආත්මේ ඉන්න කෙනා ඒක අතාරින්න කැමති නැහැ. දැන් අපට ඒක දුකයි කියලා පෙන්වනට අපායත් එහෙම තමයි. දුක් විඳ විඳ හරි ඒකෙම ඉන්නවා. එහෙම ගතියක් තියෙන්නේ. ඈ එන්න ජීවිතයට ඇලුම් කරන ඒකයි අර තත්‍රාභි නන්දිනී කියන්නේ. ඒ තැන ඇලෙනව නන්දනය කරන සතුටු වෙන. එහෙම ගතියක් තියෙනවා. දැන් අපි මනුෂ්‍ය ජීවිතේ ඉන්න හරි කැමතිනේ. දැන් දෙවියෝ කතා වෙනවා ඇති අර මොන කරදරයක්ද අර මොන දුකද මනුස්ස ලෝකෙට විලා විඳින්නේ කියලා. ඒක දෙවියන්ට පෙන්ුණාට අපිට පේන්නේ නැහැ. දැන් අපි කියන අර පෙරේත ලෝකේ මොන දුකද විඳින්නේ මේ කියලා දැන් පෙරේතයන්ට එහෙම හිතෙන්නේ නැහැ. තේරෙනවද? දැන් අපට මේ ජීවිතේ දැන් දුක් හම්බ වෙනවනේ. දැන් ඒ දුක් හම්බ වුණා කියලා අපිට මේක අතාරින්න හිතෙන්නේ නැහැ. ඒ දුක විඳගෙන හරි මේක ඇලෙන ගතියක් තියෙනවා. ඔව් දැන් දිව්‍ය ලෝකේ යන්න කිව්වත් මැරෙන්න කැමති නැහැ. ආවට දිව්‍ය ලෝකේ යන්න පුළුවන් මැරෙන්න කැමතිද? තව ටිකක් මෙහෙ ඉඳලා යන්න තමයි කතා කරන්නේ. දැම්ම යන්න බෑ දිව්‍ය ලෝකේ. නේද? මොකද මේ අල්ලගත්තු ඒවයි අර ඇලීමක් තියෙන අනන්දනය කරන ඒ తත්‍ර తත්‍රාభి නන්දනී ඒ තැන්හි ඇලුම් කරන නන්දනය කරන ගතියක් තියෙනවා. ඔව් මේ ඒක දෙන්නේ තණ්හාව. තණ්හාවෙන් අර පොනෝ භවික පුනර්භවයක් ඇති කරනවා తත්‍ර తත්‍රාభి නන්දනී ඒ තැන්හි ඇලුම් කරන. යායන් තණ්හා පොනෝ භවික නන්දි රාග සහගත తත්‍ර తත්‍රාభి නන්දි කියනා නේද ධම්මචක්කප්පවත්තන සූත්‍රෙදි. යායන් තණ්හා ඒ තණ්හාව ඒ තණ්හාවෙන් ඒ තණ්හි ඒ ඇලුම් කරන ගතිය තියෙනවා. සත්‍ර තත්‍රාභි නන්දිනි. හරි. ඈ දැන් ඒක අපට නිකන් තේරුම් ගන්න අමාරුයි. දැන් අපිට හිතෙන්න නම් අපි නම් අපාය යන්න කැමති නෑ වගේනේ. ප්‍රේත ලෝකේ යන්න කැමති නෑ. ඒ උනාට ඒ මට්ටමට නම් මේ කරුණු යෙදෙන්නේ එතන ඇලෙන. හරිද? දැන් නිකන් හිතන්න මේ දුප්පත් මිනිස්සු. දැන් අපිට හිතෙනවා අර සමහර වෙලාවට අර බොහොම දුක් විඳ විඳ ජීවත් වෙන දැන් අර මුඩුක්කු ජීවිතය කියලා හිතන්න. ඉතින් ওই මිනිස්සු මොන දුකද්ද උතන්ට වෙලා විඳින්නේ කියලා හිතනවනේ. ඇයි එතනින් ගැලවිලා වෙන තැනකට ගිහිල්ලා ඈතකට ගිහින් ජීවත් වෙන්න බැරි. එහෙම බෑ. ඒක ඒ ඒකට ඇලුම් කරනවා. ඔව්. අපි උනත් ඒ තැනක ඉපදිලා හිටියනම් ඒ එහෙමම තමයි. ඈ? ඒ විදිහට ඒ සත්තු ජීවිතයට ඇලුම් කරනවා. ඒක දුක් වෙනදයි කියලා ඒක ප්‍රශ්නයක් නෑ. හරි දැක්ම නෑ. සක්කාය දිට්ඨිය බලවත්. සම්මා දිට්ඨිය නෑ. එතනින් එහා දැක්මක් නෑ. ප්‍රඥාව අඩුයි. හරි? ඔව්. එතකොට පැහැදිලි දේවා වෙන්නේ මුලාවයි තණ්හාවයි හින්දා. තණ්හාවයි මෝහයයි මුලාව. ඈ? අවිද්‍යාව හින්දා තමයි මේ දෙක ඇති වෙන්නේ. ඇත්ත ඇති හැටි නොදන්නකම අවිද්‍යාවයි තණ්හාවයි මුලාවයි. ඔය තුනෙන් තමයි මේ සසරේ ගෙනියන්නේ. සසරේ බැඳලා තියෙනවා. එතකොට දැන් ඒ සසරේ බැඳලා තියෙන ඒ බැමි වලට තමයි අපි සංයෝජන කියලා කියන්නේ. දස සංයෝජන. ඒකේ පළවෙනි තුන තමයි සෝවාන් වීමේදී කඩන්නේ. සක්කාය දිට්ඨිය, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස. ඒ තුනෙනුත් දැන් විචිකිච්ඡාවයි සීලබ්බත පරාමාසයයි සාමාන්‍යයෙන් කඩන්න ලේසි. සක්කාය දිට්ඨිය කැඩෙනකොට ඒ ටිකත් කැඩෙනවා ඇත්තටම. හරි? සක්කාය දිට්ඨිය හින්දමයි අනිත් ඒවා යෙදෙන්නේ. ඒ හින්දා තමයි මේ සක්කාය දිට්ඨිය ගැන හොඳට හොයන්න ඕන. මේක ඇති වෙන්නේ කොහොමද? ඈ? සක්කාය දිට්ඨිය කියන්නේ මොකද්ද? ඒක ඇති වෙන්නේ ඇයි? කියන ටික හොයන්න ඕනේ. ඒ හොයන්න පුළුවන් නුවණින්, ප්‍රඥාවෙන්. ප්‍රඥාවෙන් බලනකොට ඇති වෙන්නේ සම්මා දිට්ඨිය. හරි දැක්ක. අපට සම්මාදිට්ඨිය දැන් ලෝකෝත්තර සම්මාදිට්ඨිය නැති හින්දා තමයි සක්කාය දිට්ඨිය තියෙන්නේ. හරි. දැන් කෙනෙක් සක්කාය දිට්ඨිය නැති වෙනවා නම් අනිවාර්යෙන් ලෝකෝත්තර සම්මාදිට්ඨිය ඇති වෙන්න ඕන. ලෝකෝත්තර දැක්ම ඇති වෙනකොට තමයි, ඒ කියන්නේ මේ ලෝකෙට අයිති දැක්ම නෙමෙයි, ලෝකයේ ඉක්මවා ගිය දැක්මක් ඇති වෙන්න ඕන. දැන් මම ඉන්නකොට මට අත්දකින්න මට ඉන්න ලෝකෙ තියෙනවා. ඒකයි ඒ ලෝකෙට අයිති දැක්ම ඉන්නේ. ඒකට ලෝකෙ ඉක්මවා යනකොට මම පිහිටන්නේ නැහැ. ඈ? ඒ හින්දා තමයි දැන් මේ ඕන දැන් විඥාණය පිහිටන්නේ මේ ආයතනයක් වැඩ කරනකොට. අපි පස්සේ කියලා කිව්වි. නේද? ඇහැයි රූපෙයි විඥාණයයි. එතන විඤ්ඤාණයට කියනවා චක්කු විඤ්ඤාණය කියලා. නැත්තම් කණයි ශබ්දයයි විඤ්ඤාණය. ඒක සෝත විඤ්ඤාණය. නේද? දැන් මේ එකම විඤ්ඤාණ ගතිය ඒ මොකක් ඇසුරු කරගෙනද කියන එක අනුව නමත් වෙයි. නාසයයි ගඳ සුවඳයි. ඒ දෙක හින්දා පහළ වෙන විඤ්ඤාණය දැන් නාසය ඇසුරු කරගෙනනේ. ඒ ගහන විඤ්ඤාණය කියනවා. දිව ඇසුරු කරගෙන නම් දිවයි රසයි විඤ්ඤාණය. ඒකට කියනවා ජීවහා විඤ්ඤාණය. දිව මුල් කරගෙන එන විඤ්ඤාණය. කයයි ස්පර්ශ වෙන දේ පොට්ටබ්බ. ওই දෙක හින්දා ඇති වෙන විඤ්ඤාණය කාය විඤ්ඤාණය. කය මුල් කරගෙන එන විඤ්ඤාණය. ඊළඟට මනසයි ධම්ම. මනසට අරමුණු වෙන්නේ ධම්ම. මන ධම්ම ඒ හින්දා පහළ වෙන්නේ මනෝ විඤ්ඤාණය. ඔච්චරයි විඤ්ඤාණ පහළ වෙන්න පුළුවන්. එතකොට දැන් ඒ විඥාණය දැන් ඔන්න විඥාණය නිසා සක්කාය දිට්ඨිය ගැන හොයන්න ඕන. විඥාණය කියන්නේ හිත නේද? මේ දැනුවත් වෙන ගතිය. ඒක මම නෙවෙයිද? මගේ නෙවෙයිද? අපිට තියෙන්නේ ඒක මම මගේ කියන අදහසක් නේද? මේ හිත මගේ. මම තමයි හිතන්නේ. මමනේ නේද? එතකොට ඒ විඤ්ඤාණය මුල් කරගෙන සක්කාය දිට්ඨිය කඩන්න නම් අව විඤ්ඤාණය ගැන හොඳට හොයන්න ඕන. විඤ්ඤාණය කියන්නේ මොකද්ද? දැන් මොකද්ද කියලා හොයනකොට තමයි පේන්නේ මේක හටගන්නේ කොහොමද? කොහෙද හටගන්නේ? දැන් අපිට පේනවා මේ ආයතන 6 සුරු කරගෙනමයි විඥානේ හටගන්නේ. වෙන විදිහක් නැහැ. ඔයිට අමතර විදිහක් නැහැ විඥානයක්. නැත්තම් හිතක් පහළ වෙන්න විදිහක් නැහැ. ආයතන 6න් එකක් ඇසුරු කරගෙන ඇරෙන්නේ. ඔය 31 තලෙන් කොතන ගත්තත් ඔච්චර. ඔය 6න් එකක් ඇසුරු කරගෙනමයි හිතක් පහළ වෙන්න පුළුවන්. සමහර තැන්වල ඉතින් ඒ ආයතනේ නැත්තම් ඒ ආයතනෙන් පහළ වෙන්න බෑ. අනිත් ආයතන වලින් පහළ වෙනවා. දැන් මගේ මනුෂ්‍ය ලෝකෙත් දැන් ඇහැ අන්ධ කෙනෙකුට ඇහැ ඇසුරු කරගෙන විඥානේ පහළ කරන්න බෑ. කන් ඇහෙන්නේ නැති කෙනෙකුට කන ඇසුරු කරගෙන හිතක් පහළ කරන්න බෑ නේද? සද්ද ඇහෙන්නේ නැත්තම් සද්ද ගැන හිතක් පහළ කරන්න බෑ. ඈ ගඳ සුවඳ දැනෙන්නේ නැති කෙනෙකුට නාසය ඇසුරු කරගෙන හිතක් පහළ වෙන්නේ නැහැ. හරි. රස දැනෙන්නේ නැත්තම් දිව ඇසුරු කරගෙන හිතක් පහළ කරන්න බෑ. පැහැදිලි නේද? දැන් ඔය ඉතින් අපිට ශක්තිය තියෙන්නේ අනිත් ආයතන ඇසුරු කරගෙන. දැන් ඇහැ පේන්නේ නැති කෙනාට ඇහැ ඇසුරු කරගෙන බෑ. වර්ණයක් දකින්න හැකියාව නැහැ. වර්ණයක් ගැන හිතා ගන්න පුළුවන්. ඇයි? ඇයි හිතාගන්නේ? මන ආයතනේ. මන. මන ආයතනේ වැඩ කරන්නේ. මන ආයතනය ඇසුරු කරගෙන විඥානේ පහළ වෙන්න පුළුවන්. ඒක තමයි මේ කියන්නේ. ඉතින් අර ආයතන බැරි වුණාට අනිත් ආයතන වලින් වැඩ කරන්න පුළුවන්. එහෙම දැන් දැන් ඒ ආයතන වැඩ කරන්නේ නැති වෙනකොට අනිත් ආයතන වලින් අර වැඩ ටිකත් ඉතින් කොහොම හරි කරගන්න. ඈ බෑ හැපෙන්නේ නැහැ කියලා මැරෙන්නේ නැහැ නේ. ඉතින් ඉතුරු තියෙන ටිකෙන් කොහොම හරි අනිත් අය කරන ටික කරනවා නේද? ජීවත් වෙන්න ඕනනේ. හැබැයි එකෙන් කියන්නේ දැන් ඇහැ අන්ධ කෙනාට වර්ණ දකින්න පුළුවන් කියලා. වර්ණ දැකීමේ හැකියාවක් නැහැ. එයාගෙන් ඇහුවොත් මේ මේක මොන පාටද කියලා, මේ විත්තිය මොන පාටද කියලා කියන්න විදිහක් නැහැ. මේ ඇඳුම මොන පාටද කියලා ඇහුවොත් කියන්න විදිහක් නැහැ. වර්ණ ගැන අත්දැකීමේ හැකියාව ඉවරයි ඇහැ නැති වුණකම. හරි. ඒ ගැන හිතෙන් හිතලා මොනව හරි කියන්න පුළුවන්. ඒක ඉතින් හරිද වැරදිද කියන එක අපි දන්නේ නැහැ. හිතෙන් කියන දෙයක් විතරයි. ඇත්ත ඒ කියන්නේ අපි ඇත්ත කියලා හිතන දේ අත්දකින්න විදිහක් නැහැ. අපේ ඇහෙන් දකින වර්ණ සටහන් දැකීමේ හැකියාව නැහැ නේද? ඒ හින්දා තමයි අර අන්දේයෝ අලියා මොන වගේද කියන උපමාව තියෙන්නේ නේද? ඒ බුද්ධ කාලේ උපමාවක් ඒක. රජ කෙනෙක් මේ අන්දේයෝ ටිකක් යවනවා අලියා මොන වගේද බලන්න. එතකොට එක එක මිනිස්සු අලියා ගැන කියන්නේ මේ වගේ කියලා. මොකද ඇහැ මුල් කරගෙන විඥාණය පහළ කරගීමේ හැකියාව නැහැ. හරි. එතකොට දැන් ඔන්න විඥාණය ගැන අදහසක් ගන්න ඕකත් උදව් වෙනවා. ආයතනයක් ඇසුරු කරගෙනමයි විඥාණය පහළ වෙන්නේ. විඥානයක් පහළ වෙනවා නම් ඊට කලින් විඥානයට මොකද වෙලා තියෙන්නේ? ඒක තාම තියෙනවද නැත්නම්? ඈ? ඒක ඉවරයි. ඊට කලින් ඇති වුණ විඥාන නිරුද්ධ වෙලාමයි අලුත් විඥානයක් පහළ වෙන්නේ. අන්න ඔක තේරුම් ගන්න. එතකොට දැන් ඇති වුණ විඥානේ නිරුද්ධ වෙලාමයි තව විඥානයක් පහළ වෙන්නේ. දැන් විඥානයක් පහළ වෙනවා කියන්නේ මතක තියාගන්න ආයතනකින් අත්දැකීමක් ගන්නවා. ඒ කියන්නේ අපි දැන් ඇහෙන් දකිනකොට දැකීමේ විඥානයක් පහළ වෙනවා. නේද? කනෙන් අහනකොට ඇසීමේ විඥානයක් පහළ වෙනවා. ඒ ශබ්ද පිළිබඳව. නේද? එතකොට දැකීමේ විඥාණය නිරුද්ධ වෙලාමයි අහන ඊළඟ විඥාණය පහළ. ඒ විඥාණය නිරුද්ධ වෙලාමයි තව විඥාණයක්
හටගන්නේ.
ඔව්. ඔව් දකින්න අහන ඔව් ඔව් අලුතෙන් ඇහෙන් දකින්න නම් ඇහෙන් විඥානයක් පහළ වෙනවා ඔව් ඒක නිරුද්ධ ඔව් ඒ දැන් අර හිත ඇති වෙලා නැති වෙන වේගේ වැඩි අපට ග්‍රහණය කරන්න බෑ මේ එකක් නැති වෙලා අනික පහළ වුණා එහෙම දකින්න පුළුවන් විදිහක් නෙමෙයි මොකද හිත කෝටි ගාණක් ඇති වෙලා නැති වෙනවා මෙහෙම සුළු මොහොතකදී එතකොට ඒක එකක් වෙන් කරලා දැකීමේ ශක්තිය අපට නැහැ හරි ඔව් ඒක ඇත්ත తත්වේ වුණාට අපට ඒක පේන්නේ අපිට පේන්නේ මේ ගඟ තියෙනවා වගේනේ පේන්නේ කලින් ගඟටම තමයි අපි ආයේ යන්නේ කියලා අපි කතා කරන්නේ නේද ඈ ඒ වුණාට එතන අර කලින් තිබුණ වතුර ටික කවදාවත් අල්ලන්න බැහැ. ඊයේ අල්ලපු වතුර ටික අද අල්ලන්න බැහැ. විඥානෙත් ඒ වගේ. දැන් ඊයේ ඇති වුණ විඥානෙ අද නැහැ. ඈ මීට තත්පර පහකට කලින් ඇති වුණ විඥානෙ දැන් නැහැ. මීට තත්පරයකට කලින් ඇති වුණ විඥානෙත් දැන් නැහැ. නෑ ඔයා අහන්නේ දැන් ඔය ටික එක මොහොතේ වෙන්නේ කොහොමද අපේ දැකීමයි ඇසීමයි නෑ මතක තියෙනවා කියන්නේ මනස වැඩ කරන මනසට ධම්ම මනෝ විඤ්ඤා නෑ රෙකෝඩ් වෙලා තියෙනවා කියලා එකක් නෑ අපි මතක් කරගත්තොත් තමයි ඔන්න ඊයේ මේක ඇහුවා කියලා දැන් මතක් කරගන්න පුළුවන් අලුත් හිතක් හදන එකෙන් තමයි දැනගන්නේ. දැන් මතකය කියන්නේ ඔන දැන් gedara ගැන දැන් මතක් කළාට මතක් කරන මොහොතේදී gedara ගැන විඥානයක් දැන් පහළ වෙලා මනසේ. gedara කියන එක ධම්මාරම්මණයක් කියලා මනසට අරමුණු වෙනවා. ඒ වුණාට ඒක ගැන හිතන්නේ මේ මොහොතේ වර්තමානයේ. මේ විඥාණයට තමයි මනෝ විඥාණයට තමයි gedara අරමුණු වෙලා තියෙන්නේ. තර් විඥාණයට අරමුණු වෙන දෙයක් තියෙනවා විඥාණය කියන්නේ දැනුවත් වෙන ස්වභාවයනේ විඥාණය කියන්නේ එතකොට දැන් හිතක් කියන්නේ දැනුවත් වෙන ස්වභාවය දැනගන්න ස්වභාවය නේද දැන් දැනගන්න ස්වභාවය තියෙනකොට දැනගන්න දේකුත් තියෙනවා මේ දැනගන්න දේ තමයි දැන් gedara gedara ගැන දැන් මතක් කරන්න පුළුවන් ඒ තේරුම් ගන්න ඕන මතක් කරන්නේ මේ මොහොතේ හැබැයි ඇත්තටම හිතලා තියෙන්නේ අපි අන්තිමට gedara දැකපු මොහොතේ තියෙන සටහන තමයි දැන් සිහි වෙන්නේ. මේ මොහොතේ සමහර විට gedara ගහක් වැටිලා කුඩු වෙලා තියෙන්නත් පුළුවන්. ඒක අපි දන්නේ නැහැ. අපේ විඥානෙට අරමුණු වෙලා නැහැ. ඒත් අපි අන්තිමට අත්දකපු ගේ ගැන අදහස තමයි දැන් ධම්මාරම්මණයක් වෙලා මනසට අරමුණු වෙන්නේ. එතකොට මේ මොහොතේ පහළ වෙන අලුත් විඥානකින් තමයි ඒ ගැන මේ මොහොතේ දැනගන්නේ. දැනගත්තට මේ මොහොතේ තියෙන தත්ත්වේ නෙමෙයි අපේ ධම්මාරම්මනේ தත්ත්වේ තමයි මේ මොහොතේ විඥානෙන් දැන් දැනගන්නේ. දැන් ගේ ගැන හිතනවා කියන. පැහැදිලිද? දැන් ඕක ඔන්න සිතිවිලි තෙන් එක එක විදිහට අර්ථ දක්වනවා සිතිවිලි කියලා සාමාන්‍යයෙන් කියන්නේ මේ චෛතසිකවල ඔය චෛතසික නෙමෙයි චෛතසික කියුවහම වේදනාව සංඥාව චේතනා ඒවා චෛතසික ඒවා ඔක්කොම එකතු වෙලා හදන හිත තමයි මේ කියන්නේ මේ හිත එක්ක තියෙන චෛතසික ගොඩක චිත්ත චෛතසික හරි හැම හිතකම චෛතසික ටික තමයි හිතෙන් දැනගන්නේ චේතනාවත් චෛතසිකයක්. ඔක හරි අමාරු. දැන් හිත කියලා අපි කඩන්නේ නැතුව හිත කිව්වහම හිත කියන්නේ දැනගන්න ස්වභාවය. දැන් දැනගන්නේ මොනවද කියලා ප්‍රශ්නයක් එනවනේ. දැනුවත් වෙන්නේ මොනවද? ওই චෛතසික ටික තමයි දැනුවත් වෙන්නේ. චෛතසික දැන් ඒ කියන්නේ අර දැන් අපි ගත්තොත් ඔන්න ලොකු දේශපාලකයෙකුට ඉන්නවා ගෝලය ගොඩක්. එක එක තැන්වල වෙන දේවල් ඒගොල්ලෝ තමයි කියන්නේ. දැන් අපි ජනාධිපතිතුමා ගත්තොත් ජනාධිපතිතුමාට බෑනේ හැමතැනම ගිහිල්ලා මොනවද වෙන්නේ බලන්න. එක එක අය දාලා ඉන්නවා මෙන්න මේ වගේ නේ මට කියන්න. ඒකට එයාට මොකක් හරි ඕන වෙනකොට එයා ඒගොල්ලන්ගෙන් අහනවා. හරි? ඒ ටික ගැන තමයි එයා දැනගත්තේ. ඒ අරගොල්ලෝ කියන ඒවා හරිද වැරදිද කියන එක වෙනම කතාවක්. හැබැයි මෙයා දැනගන්නේ ඒගොල්ලෝ කියන ටික. ඒගොල්ලන්ව තමයි මෙයා විශ්වාස කරන්නේ. මොකද මෙයාට බෑ හැමතැනම ගිහිල්ලා හොයලා බලන්න. හරි? ඒ චෛතසික ගොඩ වගේ තමයි ඔය වටේ ඉන්න අය. ඒගොල්ලෝ තමයි සංඥා, වේදනා, පස්ස, චේතනා. ඔහොම තියෙනවා. තව 52ක් තියෙනවා. අපි 52 ගැනම අපි කතා කරන්නේ නැහැ. ඒ වුණාට එක එක මොහොතේ කීප දෙනෙක් ඉන්නවා. 52. ඒක හැම හිතකම ඉන්න 7 දෙනෙක් ඉන්නවා. ඒගොල්ලන්ට තමයි කියන්නේ සබ්බචිත්ත සාධාරණ චෛතසික හැම හිතේම ඉන්නවා. හරියට අර හැම තිස්සෙම වටේ ඉන්න 4-5 දිනක් ඉන්නවනේ. ආන්න ඒ අය වගේ 7 දිනක් ඉන්න හැම හිතක. සමහර වෙලාවට තව තව අය genuත් අහනවනේ. ඒකට අදාළ ඒගොල්ල තමයි අනිත් චෛතසික. හරි. එහෙම 52කට යනකම් යන්න පුළුවන්. හැබැයි හැම තිස්සෙම ළඟින් ඉන්න 7 දෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ හැම හිතකම ඉන්න 7 දෙනෙක් ඉන්නවා. ඔව්. ඒගොල්ල තමයි පස්ස, වේදනා, සංඥා, චේතනා, මනසිකාර මොනවාද අනිත් ටික? ජීවිත ඉන්ද්‍රිය නෑ, මන නෙමෙයි. ජීවිත ඉන්ද්‍රිය ඒකාග්‍රත. ඒකට යමු වෙන ගතියක් තියෙනවා. මනසිකාරය තියෙනවා. පස්ස, වේදනා, සංඥා, චේතනා, මනසිකාර. ජීවිතයින්ද යමේ ඉන්නේ අම්මා. මොනවද සබ්බචිත්ත සාධාරණ චෛතසික? පස්ස, වේදනා, සංඥා, චේතනා, මනසිකාර ඒකාග්‍රතා ජීවිතයින්. අන්න ඒකාග්‍රතාවයි ජීවිතයින්. ඒකාග්‍රතාව කියන්නේ ඒකට හිත යොමු වෙන ගතියකුත් තියෙන්න ඕන. ඒකාග්‍රතාවේ ඊළඟට ජීවිත ඉන්ද්‍රියක් තියෙන්න ඕන. ඒ කියන්නේ දැන් මේ පණ ඇති බවක්, ජීවත් වෙන බවක් තියෙන්නම ඕන හිතක් හැදෙන්න. නේද? ජීවිත ඉන්ද්‍රිය. එතකොට ඒ 7 දෙනා හැම හිතකම අනිවාර්යෙන් ඉන්න හින්දා කියනවා ඒගොල්ලන්ට සබ්බචිත්ත සාධාරණ චෛතසික කියලා. කියන්නේ
හැම හිතකම පොදු නිසා හැම හිතකම ඔය හත
ඕනමයි. ඒක දැන් අර ජනාධිපතිතුමා දැනකට යනකොට හැම තිස්සෙම වටෙන් යන කීප දෙනෙක් ඉන්නවා. ඒගොල්ලෝ නේතුව කියන්නේ.
යාන්දන්න එක යනවා
කියන්නේ. ඔව්. ඒ සමහර වෙලාවට යන අය නෙමෙයි. හැම තිස්සෙම පස්සෙන් ඉන්න කීප දෙනෙක් ඉන්නවා. ඒ වගේ අපේ හැම හිතක් එක්කම ඉන්න 7 දෙනෙක් ඉන්නවා. ওই 7 දෙනා ඉන්නවමයි ඕන හිතට. හරි? එතකොට මේ චෛතසික ටිකෙන් කරන්නේ දැනුවත් කරන එක. එක එක දේවල් මේක දැනගන්න ඕන නම් මෙයාදී. මේක දැනගන්න ඕන නම් මෙයාදී. මොන විදිහේ වේදනාවක්ද මෙතන තියෙන්නේ කියනවා නම් අපි වේදනා චෛතසිකෙන් අහනවා. හරි? මොන විදිහේ සංඥාවක්ද නම් සංඥා චෛතසික. ඒ වගේ ඒවට අදාළ අය ඉන්නවා. තේරුණා? එතකොට මේ සිටිවිලි නැත්තම් චෛතසික මට්ටමින් කියනකොට ඒ විදිහට. ඒගොල්ලෝ හැම හිතක් එක්කම ඉන්නවා ඔය කට්ටිය. එතකොට අපිට තව වැඩිපුර විස්තර ඕන නම් අපිට තව කාගෙන් හරි අහන්න වෙනවා. ඒගොල්ලෝ තමයි ඉතුරු චෛතසික ටික. 52ක් දක්වා යන්න පුළුවන් ඒවයින්. ඒකට අදාළ කට්ටිය තමයි ඒ හිතේ යෙදෙන්නේ. හැමෝම නෙවෙයි. හැමෝම හැම හිතකම ඉන්න 7 දෙනා තමයි ඔය සබ්බචිත්ත සාධාරණ චෛතසික කියන්නේ.
දැන් ඔය සයන්නේ ඔය 7 කියනවා.
සයන්න කියන්නේ
අඳුර
ගන්න. අඳුර ගන්නවා කියන්නේ හිතක් හදනවා.
සයන්න
කියලා දැනගන්නකොට හිතක් හදනවා ඒ හිතේ. මොනවම හරි දැනුවත් වුණා නම් එතකොට මතක තියාගන්න හිතක් හැදෙන්නේ නැත්තම් විඥානයක් පහළ වෙන්නේ ආයතනයක් මුල් කරගෙනමයි. ඇහැ වෙන්න පුළුවන්, කන වෙන්න පුළුවන්, නාසය වෙන්න පුළුවන්, දිව, කය, මනස. හරි? ඔය හයෙන් එකක් හරි නැත්තම් හිතක් පහළ වෙන්න බෑ. ඔය හයෙන් එකක් ඇසුරු කරගෙනමයි විඥානයක් පහළ වුණොත් පහළ වෙන්නේ. හරි? එතකොට මේ සමහර ඒවා නැති වුණා කියලා ප්‍රශ්නයක් නැහැ. තියෙන ටික අල්ලගෙන හිත හදනවා. දැන් හැබැයි ඉන්නේ නැති කෙනෙක් හිටියොත් එයාට ඉතුරු තියෙන ආයතන හයෙන් පහක් තියෙනවනේ. ඒ පහල්ලගෙන එයා හිත හදනවා. ඒ ටික ඇති එයාට ජීවත් වෙනවා. හරි? දැන් ඇහැයි කනයි දෙකම නැති වුණා. එතකොට ආයතන දෙකක් නැහැ. ඉතුරු පහල්ලගෙන පුළුවන් එයාට හිත හදන්න. විඥාන පහල කරන්න. ඉතින් ඔතනින් තේරුම් ගන්න ඕන දැන් විඥාණය හින්දා එන සක්කාය දිට්ඨිය. ඕකනේ ප්‍රශ්නේ තියෙන්නේ. විඥාණය මුල් කරගෙන මම ඉන්නවා කියලා හිතෙන ගතිය. මේ හිත දැන් අපි ශරීරේ අයින් කළා. ශරීරේ මම නෙවෙයි කියලා අයින් කරන්න පුළුවන් නේ. දැන් මැරිලා උපදිනකොට ඕක ගෙනියන්නේ නැහැ. ඒ හින්දා ශරීරේ මම වෙන්න බෑ. අපි මේ අත්හැරලා දාන ඇඳුමක් වගේ තමයි ශරීරය. හරි? ඊළඟ ප්‍රශ්නේ එන්නේ විඥාණය එහෙනම් යනවනේ කියලා හිතෙනවා. දැන් හොයන්න ඕන විඥාණය එහෙම යනවද? මෙතන ඉඳන් අතෙන්ට විඥාණය යනවද කියන එක. දැන් විඥාණය යනවා කියලා හිතපු ගමන් වෙන්නේ විඥාණය පවතින දෙයක්ද නැති දෙයක්ද? මෙතන ඉඳන් අතෙන්ට යන්න නම් පවතින්න ඕන නේද? දැන් අපි මෙහෙ ඉඳන් අනුරාධපුරේ යනවා. හරි? අද මෙහෙ ඉන්නවා, හෙට අනුරාධපුරේ. දැන් ඕක වෙන්න මම ඉන්න ඕන නේද? ඔය අතරේ මම මැරුණොත් එහෙම හෙට අනුරාධපුරේ ඉඳීද? අද රැට මැරෙනවා. හෙට අනුරාධපුරේ ඉඳීද? කියන්න බෑ එතන කවුරු හරි වෙලා ඉපදුනොත් එහෙම කලාතුරකින් ඉන්න පුළුවන්. නැත්නම් අපි හිතන කෙනා එතෙන්ට යන්න බෑ නේද? එතකොට දැන් මෙතන ඉන්න විඥානේ ඊළඟ ජීවිතේට යනවා කිව්වොත් විඥානේ පවතිනවද නැද්ද? පවතින. නේද? ඔන්න විඥානෙට අපි දැන් පැවැත්මක් දීලා. එහෙම හිතුවොත් දැන් ඇති වෙලා නැති වෙන විඥානයක්ද පවතින විඥානයක්ද? පවතින විඥානය. ඔව්. ඔන්න ඕක තමයි සක්කාය දිට්ඨිය කියන්නේ. පැවැත්මක් දීලා. විඥානය මම කියලා අල්ලගෙන. විඥානය නිසා මම හටගෙන, සක්කාය දිට්ඨිය හටගෙන. හරි? ඔය හින්දා තමයි විඥානයේ ඇත්ත ස්වභාවය දකින්න කියන්නේ. ඔව්, සම්මුතියක් දාගන්න හරි අපිට ඉන්නවනේ කෙනෙක්. දැන් ඒක හොයන්න ඕනේ. ඒක තමයි මේ නුවණින් බලනවා කියන්නේ. දැන් විඥාණය කියන එකේ ඇත්ත ස්වභාවය හොඳට හොයන්න කියන්නේ ඕකයි. විඥාණය කියන්නේ මෙහෙම පවතින දෙයක්ද? ඈ? නැත්තම් ඒකේ ස්වභාවය ඊට වඩා වෙනස්ද? වෙනස්. දැන් ඔය මතේ කියපු හාමුදුරු කෙනෙක් තමයි සාති. සාති භික්ෂුව කියන්නේ බුද්ධ කාලේ හිටිය ඒ ස්වාමීන් වහන්සේ නමක්. එයා දේශනා කළේ මේ මරණයෙන් පස්සේ ඊළඟ තැනට යන විඥානය තියෙනවා කියලා. එසරේ බුදුහාමුදුරුවෝ ගෙන්නුවා. ඇත්තද මේ සාති මෙහෙම මතයක් කියනවා කියන්නේ? ඔව් කිව්වා. එතකොට කිව්වා මෝග පුරුෂය මේ ජීවිතෙන් අනිත් ජීවිතයට යන විඥානයක් පවා ආයතනෙන් ආයතනයට යන විඥානයක්වත් මම පනවලා නැහැ. එහෙම දෙයක් දේශනා කරලා නැහැ. හරි. ආයතනෙන් ආයතනයට යන විඥානය කියන්නේ මොකද්ද? ආයතනයක් කියන්නේ දැන් ඔන්න ඇහෙන් දකිනවා. අපිට ඔය කණෙන් ඇහෙනව අර සද්දයක් ඇහෙනවා නේද? ඈ? ඔව්. එතකොට මේ දකින විඥානයයි ඇහෙන විඥානයයි කියන්නේ විඥාන දෙකක්. මේ එකම විඥාණයෙන් දැක්කයි ඇහුවයි නෙවෙයි. ඒකයි ආයතනෙන් ආයතනයට යන විඥානෙකුත් නැහැ. මේ දකින විඥානෙ නිරුද්ධ වෙලාම අලුතෙන් තව විඥානයක් හටගත්ත සද්දේ අහන. නැතුව මේ දකින විඥානෙන්ම සද්දේ ඇහුවා නෙවෙයි. ඔන්න ඕක තේරුම් ගන්න. මේ හැම හිතක්ම එකකට එකක් වෙනස්. ඈ දකින අතරේ ඇහෙනවා නෙවෙයි. ඒ අපිට වේගෙ වැඩි හින්දා එහෙම හිතෙනවා. දකින හිත නිරුද්ධ වෙලාමයි ඇහෙන හිත පහළ වෙන්නේ. ඒක නිරුද්ධ වෙලාමයි ආයෙ දකින්න. හැබැයි මේ වේගෙ වැඩි. එකවර හිත් දෙකක් පහළ වෙන්නේ. ඒක හරියට අර දැන් චිත්‍රපටියක අර ෆිල්ම් එකේ පටිය දැකලා ඇති නේද? ඈ? ඒකේ තියෙනවා රූප ගොඩාක් තියෙනවා නේද? එක වගේ පොඩි වෙනසයි තියෙන්නේ. දැන් මේක ලයිට් එකට අල්ලලා මේකේ කරකවනවා රෝල්. නේද? ඒ වේගය අඩු වුණොත් එහෙම අපිට පේනවා ඔන්න පණිනවා රූප. දැන් වේගය එන්න එන්න වැඩි කරනකොට අපිට ඇහැට අඳුරන්න බැරි වෙලාවක් එනවා මේ මේවා රූප පණිනවයි කියලා. ඒ වේගය වැඩි වෙනකොට අපේ හිතට අඳුරන්න බෑ දැන් මේ එක එක පණිනවා කියලා. හ්ම්. මතන් ටිකක් ඉඩ දෙන්න බුද්ධ පූජාවක් තිය